නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සලායතන විභංග සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් වශයෙන් පවත්වගෙන යනවා අද අපිට පුළුවන් වෙයි බොහෝ විට ඒකේ අවසාන අදියරට පැමිණෙන්න සලායතන විභංග සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම ආයතන 6 සම්බන්ධයෙන්ුත් ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ුත් ඒවා මුල් කරගෙන පස්සේ අපේ හිත ගොඩනගා ගැනීම නැත්නම් දියුණු කර ගැනීම සම්බන්ධයෙන්ුත් සෑහෙන විග්‍රහයක් කරනවා. ඉතින් අපි කෙටියෙන් මතක් කරගත්තොත් මෙතෙක් අපි ආපු ගමන ඇස කන නාසය දිව කය මනස කියලා අපිට සරලව ආයතන හයක් හඳුනා ගන්න පුළුවන් සලායතන කියලා කියනවා. ඒතර මේ ආයතන හය නිකම්ම ඇස කන නාසය දිව කය මනස පමණක් නෙමෙයි ඒවැයේ යම්කිසි ක්‍රියාකාරීත්වයක්. ඒවා යම්සි අරමුණක් ග්‍රහණය කරාට පස්සේ අරමුණක් හඳුනාගත්තට පස්සේ ඒවා ඇතුලේ දිගට දිගට යන යම්සි ක්‍රියාකාරීත්වයක් ක්‍රියාකාරකම් රසක් හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ නිසා මේවට ආයතන කියන නමක් යදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස දුටු මතින්මත් නතර නොවි අපි ඒක අරගෙන යනවා තව එහාට. එතකොට ක්‍රියාකාරකම් රසක් බවට ඒකපත් වෙනවා. ඉතින් අන්නේ ඒ නිසා ඇස ආයතනය, චක්කායතනය, සෝතායතනය, ගහනායතනය ආදී වශයෙන් මෙතන ක්‍රියාකාරකම් රසක සිදුවීමක්, ක්‍රියාකාරකම් රසක් ඒකරාශී වීමක් කියන අර්ථයෙන් අපිට මේවා එක එකක් ආයතනයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි සංසාරේ දික් කරගන්න මේවා හේතු වෙන බව සඳහන් වෙනවා. ඒ නිසාත් මේක ආයතනයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඒවට අරමුණු වෙන බාහිර ආයතනත් හයක් තියෙනවා. ඇසට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් අරමුණු වශයෙන්. දැන් මෙතන තියෙනවා යම්සි වැදගත් කරුණක්. ඒ තමයි ඇසට අරමුණු වෙන්නේ රූප පමණයි, කනට අරමුණු වෙන්නේ ශබ්ද පමණයි, නාසයට අරමුණු වෙන්නේ ගඳ සුවඳ පමණයි, දිවට අරමුණු වෙන්නේ රස පමණයි, කයට අරමුණු වෙන්නේ ස්පර්ශ පමණයි. හැබැයි මනසට මේ සියල්ල අරමුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මනස සුවිශේෂයි. එයාට මනසින්ම නිපන්, මනසින්ම උපන් අරමුණුත් අරමුණු කරගන්න පුළුවන්. ඊට අමතරව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ සංඥා මට්ටමකින් ඒවා අරමුණු කරගන්න පුළුවන්. ඒ නිසා මනසේ යම් සුවිශේෂත්වයක් තියෙනවා. ඊට පස්සේ ඇහත් කනත් සමානයි. ඇහත් රූපත් මුල් කරගෙන චක්කු විඥානයත්, කනත් ශබ්දත් මුල් කරගෙන සෝත විඥානයත්, නාසයත් ගඳ සුවඳත් මුල් කරගෙන ගහන විඥාන, දිව රස මුල් කරගෙන ජීවහා විඥාන, කය ස්පර්ශ මුල් කරගෙන කාය විඥාන, මනස අරමුණු මුල් කරගෙන මනෝ විඥාන වශයෙන් මේවා දැනගන්නා ස්වභාවය. ඇසයි රූපයි ආපාදගත වුණාම අපේට එතෙන්ට අවධානයක් යොමු වුණා නම්, ආලෝකයක් හොඳට තියෙනවා නම් නම් ඒ ගැන, ඒ රූපය ගැන දැනගැනීමක් සිද්ධ වෙනවා. ඒක චක්කු විඥානයේ වශයෙන් හඳුනා ගන්නවා. තේරුමේ නම් කරලා තියෙනවා. ඉතින් මේ අන්දමින් අනිකුත් විඥාන ස්වභාවයන් නම් කරලා තියෙනවා. එතකොට එතුලින් තමයි අපි දැනගන්නේ. ඇහැ තිබුණ පමණින් දැනගන්න බෑ. ඒ වෙතට අපේ යොමු වෙච්ච අවධානය තියෙන්න ඕනේ. එතකොට ඊට සරිලන ඒ අනිකුත් සාධක තියෙන්න ඕනේ, ආලෝකය වගේ දේවල්. ඒවා ඔක්කොම ටික තියනවා නම් ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා. දැනගැනීමක් සිදු වෙනවා. එතකොට මේක හැබැයි නිරන්තරයෙන්ම දවත නැවත 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 බොහෝ වේගවත් සිද්ධ වෙනවා. එතකොට මේ ඇසත් රූපත් නිසා චක්කු විඥානය හටගත්තා කියන එක සංසිද්ධියක් වශයෙන්, හේතුඵල ධමයක් වශයෙන් ක්‍රියාත්මක වුණාට මොකද මේ ඇස රූප චක්කු විඥාන කියන මෙන්න මේ ධර්මතා තුන බොහොම ශීඝ්‍රව දිගට 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 ඇතිව නැතිව යන ස්වභාවයක්, නැවත නැවත පවතින සිදුවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. එසම මේ තුනම නිකන් එකට වැඩ කරනවා වගේ ගතියක්. තුනම එක් රැස්ව, ඒක රාශීව, ඒකී භූතව කටයුතු කරනවා වගේ ගතියක් පේනවා. අන්න ඒ තුලින් ඔන්න චක්කු සම්පස්සේ පහළ වෙනවා. ඒ ආකාරයෙන්ම සෝත සම්පස්සයක්, ඒ ආකාරයෙන්ම ගහන සම්පස්සයක්, ජීවහා සම්පස්සයක්, කාය සම්පස්සයක්, මනෝ සම්පස්සයක් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ ස්පර්ශයන් 6 මේ අන්දමින් පහළ වුණාම ඒවා මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන්න පුළුවන් සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්, වේදනාවක් පහළ වෙන්න පුළුවන්. එතකොට චක්කු සම්පස්ස කියන එක මුල් කරගෙන ඔන්න චක්කු සම්පස්සජා වේදනා, වේදනාවක් පහළ වෙනවා. ඒ වගේමයි සෝත සම්පස්සේ මුල් කරගෙන සෝත සම්පස්සජා වේදනා, මේ කන ඇසුරු කරගත් වේදනාවක් පහළ වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට මේ වේදනා ස්වභාවයන් පහළ වෙනවා. දැන් මෙතනින් අපි නතර නොවි ඒවා ගැන ඊළඟට අපි විමසන්න යනවා. ඒවා ගැන කල්පනා කරන්න යනවා. ඒවා ගැන හිතන්න යනවා. ඒවට වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්න යනවා. ඉතින් එතකොට ඔන්න මනසේ හැසිරීම සිද්ධ වෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේ එතකොට 18 ආකාරයක මෙබඳු මනසේ හැසිරීම කියලා දීලා තියෙනවා. එතකොට හිතේ සොම්නසක් පහළ වුණා නම් ඒකත් අපි විමසන්න යනවා. හිතේ දොම්නසක් පහළ වුණාම ඒකත් විමසන්න යනවා. උපේක්ෂාවක් පහළ වුණාම ඒකත් විමසන්න යනවා. එතකොට මෙන්න මේ රූප විමසීමක්. ඒ අන්දමින්ම ශබ්ද විමසීමක්, ගන්ධ සුවඳ විමසීමක්, රස විමසීමක්, ස්පර්ශයන් විමසීමක්, අරමුණු විමසීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ මනසේ හැසිරීම 18 ආකාරයක් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. රූප මුල් කරගත්ත සොම්නස, දොම්නස, උපේක්ෂා යන තුන් ආකාරයක හැසිරීම් තුනක්. ඊළඟට ශබ්ද මුල් කරගත්ත ඒ බඳුම හැසිරීම් තුනක්. ගඳ සුවඳ මුල් කරගත්ත හැසිරීම් තුනක්. එතකොට ඔක්කොම එකතු කළා 18 ආකාර හැසිරීම් තුන හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට විග්‍රහ කරන භාගතුන් වහන්සේ ඊළඟට අපිට උගන්වනවා මේ ගෘහාශ්‍රිත සොම්නසක්, ගෘහාශ්‍රිත දොම්නසක්, ගෘහාශ්‍රිත උපේක්ෂාවක්, ඒ වගේම ප්‍රතිපදාවක් මුල් කරගත්ත, ප්‍රතිපදාවකට යොමු වෙච්ච සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්. සාමාන්‍යයෙන් තියෙන්නේ ගෘහාශ්‍රිත සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක්. ඒක ඒ තරම් අමාරු නෑ හඳුනගන්න. ඉතින් බොහොම දැකුම් කළු දර්ශන තියෙනවා. එහෙම බැලිය යුතුයි කියලා හිතන දර්ශන තියෙනවා. ඒවා බලන්න අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් ඒවා අපිට අහන්න ලැබුණාම ඔන්න හිතේ ලොකු සොම්නසක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. ඒතර ඔන්න ඔය සතුට බුදුරජාන් වහන්සේ පෙන්වනවා ගේහසිත සතුටක්, ගෘහාශ්‍රිත වූ සතුටක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වනවා. ඒතර මෙන්න මේ ගෘහාශ්‍රිත සතුට අපිට ඇති වෙන්න නම් එහෙමනම් රූප සම්බන්ධයෙන් නම් අපිට එතකොට යම්කිසි ඒ රූප ලැබෙන්න ඕනේ. අපි කැමති රූප ඇසුරු කරන්න ලැබෙන්න ඕනේ. ඒව නැවත නැවත දකින්න ලැබෙන ලැබෙන වාරයක් ගන්න. එතකොට හිතේ සොම්නසක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට අපි බලාපොරොත්තු වෙන රූප දකින්න ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ රූප නැවතත් අපිට දකින්න හම්බුවේ, නැත්නම් එයාව මට දැක ගන්න හම්බුවේ, මෙයාව මට දැක ගන්න හම්බුවේ, මගේ දරුවාව මට දැක ගන්න හම්බුවේ, මගේ දෙමව්පියන්ව මට දැක ගන්න හම්බුවේ, මගේ කැමති අය මට දැක ගන්න හම්බුවේ. ඉතින් මේ ආදි වශයෙන් අපි නම් කරලා තියෙනවා මෙන්න මේ පිරිස තමයි මගේ සතුට ධනවන පිරිස. ඉතින් ඒ අයව දැක ගන්න හම්බෙයි කියලා මගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේමයි විවිධාකාර දේවල්, බාහිරේ අපි හඳුන්වන දේවල්, ලස්සනයි ලස්සනයි කියා ගන්න දේවල්, ඉතින් අපි දකින්න ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් ඒවා දකින්න නොලැබුණාම ඔන්න හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒකත් ඒ තරම් අමාරු නැහැ තේරුම් ගන්න. අපිට මේ ගෘහාශ්‍රිතව අපේ හිතේ බඳු සොම්නසක්, දොම්නසක් පහළ වෙන්න පුළුවන්. අපිට උපේක්ෂාව මේ අවස්ථාවන් දෙක නැති අවස්ථාවේදී, කියන්නේ සොම්නසක් හෝ දොම්නසක් නැති වෙලාවේදී අපේ හිතේ බහුල වශයෙන් තියෙන උපේක්ෂාවක්. ඒතර ඒ උපේක්ෂාව සාමාන්‍ය මේ සම්මුති මට්ටමේ අපේ හිතේ බලපවත්වන උපේක්ෂාවක්. නැතු මේ අපි ලබන අත්දැකීම විනිවිද දැකීමක්, ගැඹුරින් දැකීමක්, යථා ස්වභාවයක දැකීමක් මේ තුල අන්තර්ගත වෙන්නේ නැහැ. නිකම්ම සම්මුති මට්ටමේ ඉඳලා උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්. ඒ නිසා මේකට අපි කියනවා ගෘහාශ්‍රිත උපේක්ෂාවක්, නැත්නම් ගේහසිත උපේක්ෂාවක් කියලා කියනවා. එතකොට මෙන්න මේවා අතීතය, අනාගතය, වර්තමානයේ මුල් කරගෙන අපේ හිතේ පහළ වෙන්න පුළුවන්. ඒතර රූප මුල් කරගෙන මේ විදිහට සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් අන්දමින්ම බුදුරජාන් වහන්සේ උගන්වනවා සද්ද මුල් කරගෙන සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. මේ ගෘහාශ්‍රිතව. ඊළඟට ගන්ධ සුවඳ මුල් කරගෙන ඒ බඳුම සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. රස මුල් කරගෙන අපි කැමති කැමති රසයන් අපිට ලැබෙනකොට, හොඳ හොඳ දේවල් භුක්ති විඳින්න ලැබෙනකොට, ප්‍රණීත දේවල් භුක්ති විඳින්න ලැබෙනකොට ඔන්න හිතේ සොම්නසක් පහළ වෙනවා. හැබැයි ලෙඩක් දුකක් හැදිලා කසායක් බොන්න හැදෙත් සිද්ධ වෙනකොට ඔන්න හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒ වගේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමු නිකන් වතුර ටිකක් බොනකොට පහළ වෙන තුමු උපේක්ෂාවක්. ඉතින් මේ විදිහට අපි සාමාන්‍ය දිනදා කටයුතු වල නිරත වෙනකොට, සම්මුති ලෝකයේ කටයුතු වල නිරත වෙනකොට මෙබඳු ගෘහාශ්‍රිත වූ සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් ඇසුරු කරනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනම පැත්තක් උගන්වනවා. ඒ තමයි නෙක්ඛම්මසිත සොම්නස, දොම්නස, උපේක්ෂාව. ඉතින් ඒක තනිකරම භාවනාවට අදාළයි කියන්න පුළුවන්, විපස්සනාවට අදාළයි කියන්න පුළුවන්. යම්සි යෝගාවචරයෙක් එයා මේ සාමාන්‍ය ගෘහාශ්‍රිත කටයුතු වලින් මදකට බැහැර වෙලා එයා උත්සාහවන්ත වෙනවා මේ දේවල් වල යථා ස්වභාවයක් තේරුම් ගන්න. අපි හිතමු යා සක්මන් භාවනාවක නිරත වෙනවා. එතකොට හිතේ සතිමත් බවක් දියුණු කරගන්නවා. ඊළඟට ඒකාග්‍රතාවයක් සමාධියක් දියුණු කරගන්නවා. ඒ දියුණු කරගත්ත සතිමත් බව ඒකාග්‍රතාවයේ මුල් කරගෙන මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හොයන්න උත්සාහත් වෙනවා. එතකොට මේ අත්දකින අත්දැකීම ටිකක් විග්‍රහ කරලා බලන්න, විස්තරාත්මකව බලන්න, ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න යා යම්සි ප්‍රයත්නයක් දරන. එතකොට මෙන්න මේ මට්ටම, මෙන්න මේ ප්‍රයත්නය නිසා සමහර විට අර සාමාන්‍යයෙන් එයාගේ හිතේ තිබිච්ච ලෞකික භෞතික ඊළඟට සම්මුති මට්ටමේ තියෙන ඒ විවිධාකාර සංඥාවන් මදකට ඈත් වෙලා දැන් ඔන්න එයාගේ හිතේ යම් කිසි නිරාමිස සොම්නසක්, නිරාමිස සතුටක්, නිරාමිස ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. එතකොට මේ කටයුත්ත අපි හිතමු දැන් එයා දිගට කරගෙන යනකොට මේක තව තව සාර්ථක වුණොත් ඔන්න මේ රූප ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවයත් එයාට තේරුම් ගන්න ඉඩ තියෙනවා. සක්මනේදී නම් අපි හිතමු මේ තද ගතියක තියෙන යථා ස්වභාවය, රළු ගතියක තියෙන යථා ස්වභාවය, උණුසුම් ගතියක තියෙන යථා ස්වභාවය කියලා මේ ධාතු ලක්ෂණ මුල් කරගත්ත යම්සි අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ ඥානයක් ඒ යෝගාවචරය තුළ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට එපමණක් නෙමෙයි මේවැය තියෙන මේ සංකත ලක්ෂණ යාට තේරෙන්න ගන්නවා. සංකත ලක්ෂණ තුනක් බුදුරජාන් වහන්සේ පෙන්නවා. තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. මේ ඕනම හේතුන්ගෙන් සකස් වෙච්ච යම් දෙයක් තියෙනවා නම් ඒ දෙය පෙන්නුම් කරනවා මෙන්න මේ ලක්ෂණ තුන. ඉපදීමක් ඇතිවීමක් පෙන්නුම් කරනවා, නැතිවීමක් පෙන්නුම් කරනවා, මේ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පෙන්වුම් කරනවා. ඒතර මෙන්න මේ ලක්ෂණ තුනත් සමහර විට ඔන්න යෝගාවචරයට ටික ටික තේරෙන්න ගන්නවා. එතකොට අන්න යාගේ හිතේ මේ දහම සම්බන්ධයෙන් ලොකු පිබිදීමක්. මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට කලින් කියපු දහම අදත් මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, ටික ටික මට දැන් ඒක තේරෙනවා කියලා යම්සි ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සතුටක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට මෙන්න මේ විපස්සනා මුල් කරගත්ත සතුටක්, මේ දහමේ හැසිරෙනකොට, ප්‍රතිපදාවක නිරත වෙනකොට, භාවනාවක් වඩනකොට පහළ වෙන සතුටක්. ඒතොර ඒ නිසා මෙන්න මේ සතුටට, සොම්නසට කියනවා නෙක්ඛම්මසිත සොම්නසක් කියලා. ඒක එතකොට යෝගාවචරයේක් වශයෙන් කටයුතු කරද්දී විටින් විට අත්දකින්න ලැබෙනවා. ඒ වගේමයි ඇතැම් විට අපේ හිත බලාපොරොත්තු වෙනවා මේ මේවල් මට ලැබේවි කියලා. මට මාර්ගඵලයක් ලැබේවි, ධ්‍යානයක් ලැබේවි, විපස්සනා ඥානයක් උපදීවි කියලා. ඉතින් নানা ප්‍රකාර ආසාවන් අපේ මේ ආධ්‍යාත්මික ගමනේදී පිටින් පිට ඇති වෙනවා. නමුත් මේ දේවල් එකපාරට ඉතින් පහළ වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම් විට මේ හිතේ දුම්නසක් පහළ වෙන්නත් පුළුවන්. අනේ මට තාමත් මේක හම්බුනේ නැහනේ. මේ ආරයන් වහන්සේලා මෙන්න මේ බඳු ස්වභාවයක් අත්දකින්නයි කියනවා. මට තාමත් බැරිුණා නේ බඳු තත්ත්වයකටපත් වෙන්න. මෙන්න මේ බඳු විපස්සනා ඥාන මෙතන පහළ වෙනවා කියන තාම නැහනේ මට එහෙම දෙයක් අත්දකින්න ලැබුණේ කියලා මෙන්න මේ නොලැබුණ සාක්ෂාත් කිරීම සම්බන්ධයෙන්, නොලැබුණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ආධ්‍යාත්මික ගමනේදී උනත් යම්කිසි බලාපොරොත්තු සහගතව කටයුතු කරද්දී හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දුම්නසට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා නෙක්ඛම්මසිත දුම්නසක් කියලා. ඒ වගේමයි මේ දේවල් හොඳට විනිවිද දකමින් කටයුතු කරද්දී හිතේ උපේක්ෂාවක් පවතින්නත් පුළුවන්. විශේෂ සතුටක් ඇත්තෙත් නැහැ, දුකක් ඇත්තෙත් නැහැ, උපේක්ෂාවක් පවතින්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රඥාව මුල් කරගත්ත උපේක්ෂාවක්. එතෙන්දී දහම විනිවිද යාමක්, ඒ තමන්ගේ අත්දැකීම විනිවිද යාමක්, ඒ තමන් අත්දකින්න රූප ධර්මයක් නම් ඒ රූප ධර්ම විනිවිද දැකීමක්, ඒවා යථා ස්වභාවය තේරුම් ගැනීමක් සහිතව තමයි මේ උපේක්ෂාව පවතින්නේ. ඒ නිසා මේක හාත්පසින්ම වෙනස්. අර අපි කලින් කතා කරපු ගෘහාශ්‍රිත අඥාන උපේක්ෂාවට, මොකද මෙතන තියෙන්නේ ප්‍රතිපදාවක යෙදෙනකොට දේවල් වල යථා ස්වභාවය දකිමින් හිතේ පහළ වෙන උපේක්ෂාව. එතකොට මේ අන්දමින් අපිට රූප සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන්, ගන්ධ රස ගන්ධ සුවඳ සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන්, මනසට එන අරමුණු සම්බන්ධයෙන්, එතකොට මේ ආකාරයෙන් අපිට මේක තව විග්‍රහ කරන්න පුළුවන්, පතුරවන්න පුළුවන්. එතකොට සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් මෙන්න මේ නෛෂ්ක්‍රමයේ මුල් කරගත්ත භාවනාවක්, විපස්සනාවක්, ප්‍රතිපදාවක් මුල් කරගත්ත ගමනකදී ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට ඉදිරිපත් කරන ධර්මතාව තමයි ඉදං නිස්සාය ඉදං පජහත. මෙය මුල් කරගෙන නැත්නම් මෙය නිසා මෙය දුරු කරව කියන එක තමයි දේශනා කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විපස්සනා මුල් කරගත්ත භාවනා මුල් කරගත්ත සොම්නස ප්‍රයෝගී කරගෙන අර ගෘහාශ්‍රිත සොම්නස අත්හැරලා දාන්න. භාවනාව විපස්සනා මුල් කරගත්ත දොම්නස ප්‍රයෝගී කරගෙන ගෘහාශ්‍රිත දොම්නස දුරු කළා දාන්න. ඊළඟට විපස්සනා මුල් කරගත්ත උපේක්ෂාව මුල් කරගෙන ගෘහාශ්‍රිත උපේක්ෂාව දුරු කළා දාන්න. දැන් එතකොට ඇත්තටම ඉදිරි වෙන්නේ අර භාවනානුයෝගී ජීවිතයක ඒ නෛෂ්ක්‍රමයකට නැමුණු විපස්සනාවකට නැමුණු භාවනාවට සෑහෙන තැනක් දෙන ඒ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වුණු යෝගාවචරයේ කක් දකින සොම්නසක් දුම්නසක් උපේක්ෂාවක් පමණයි බහුල වශයෙන් එතකොට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක එක අතකින් ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. එයා ටික ටික එතකොට මේ ආධ්‍යාත්මික ජීවිතයේම ලබන සතුටක්. ආධ්‍යාත්මික ජීවිතය තුළදීම ඇතැම් විට ලබන දුම්නසක්. බොහෝ විට පවත්වන උපේක්ෂාවක් තමයි අත්විඳින්න දැන් කාලය ගත කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක මෙතනින් අතර කරන්නේ නැහැ. දැන් මේ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන දුම්නස දුරු කරන්න කියලා කියනවා ආධ්‍යාත්මික ජීවිතයේ ලබන සොම්නස මුල් කරගෙන. දැන් නොලැබිච්ච දේවල් ගැන කල්පනා කර කර හිතේ තැවුලක් ඇති කරගන්න එපා, දුම්නසක් පහල කරගන්න එපා. දැන් මේ අත්විඳින ආධ්‍යාත්මික සතුට ප්‍රයෝගික කරගන්න අන්න අර දුම්නස බැහැර කරන්න. දැන් ඔන්න එතකොට ඉතිරි වෙනවා සොම්නසයි උපේක්ෂාවයි කියන මෙන්න මේ නෛෂ්ක්‍රමයේ මුල් කරගත්ත භාවනාව මුල් කරගත්ත ස්වභාවයන් දෙකක්. ඒකෙත් සොම්නස බැහැර කරන්න කියනවා උපේක්ෂාව මුල් කරගෙන. දැන් එතකොට ඔන්න හිතේ බහුල වශයෙන් තියෙන උපේක්ෂාවක්. එතකොට ඒ හිතේ සෑහෙන මධ්‍යස්ත බවක් තියෙනවා. උඩට යන්නෙත් නෑ, යටට යන්නෙත් නෑ, සෑහෙන මධ්‍යස්ත බවක් තියෙනවා. ඔන්න මේ මධ්‍යස්ත බව තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරන්නේ. ඒක තමයි නැවත නැවත ඇති කරගන්න කියලා උත්සාහවත් කරන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මෙන්න මේ එය ශාන්තයි, එය ප්‍රණීතයි, ඒ උපේක්ෂාව කියලා අන්නේ උපේක්ෂාව වෙතට අපිව ටිකක් යොමු කරන ගතියක්, ඒකේ වටිනාකම පෙන්눔 කරන ගතියක්, යහුසුරෝ ඒ උපේක්ෂාවට අපේ හිත ගන්න කියලා මතක් කරන ගතියක් සූත්‍ර දේශනාවල දකින්න ලැබෙනවා. දැන් මේ උපේක්ෂාව ඒකට තව තව දියුණු වෙනවා. ඒක අර කලින් මතක් කළා වගේ අපිට රූප ධර්ම හඳුනගනිද්දී ධාතු ලක්ෂණ හඳුනගනිද්දී තියෙන උපේක්ෂාව එක මට්ටමක්. ඊට පස්සේ අපි හිතමු එයා හොඳට ඒවැය ත්‍රිලක්ෂණයක් තේරුම් ගනිමින් කාලය ගත කරද්දී තියෙන උපේක්ෂාව තව මට්ටමක්. අපි හිතමු ඒකත් තව තව දියුණු කළා. මෙයාට මේවා කෙරෙහි යම්කිසි විරාගයක් පහළ වෙලා. මේවා ගැන ඒ තරම් ලොකු දැන් ඇල්මක් නැහැ. ඒවා නිකන් ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. ඒවා නිකන් අතහැරිලා. දැන් ඔන්න හිත විවේක වෙලා. හිත දැන් කිසිවක් මේවා ඇසුරු කරන්නේ නැතිව අනිශ්චිතව වාසය කරද්දී ඔන්න පහළ වෙන උපේක්ෂාව. ඉතින් ඒක තවත් ගැඹුරු උපේක්ෂාවක් කියලා කියන්න පුළුවන්. තොර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාව තව තව ඊළඟට විග්‍රහ කරලා පෙන්නනවා. උපේක්ඛා නානත්තා නානත්ත සිතා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියලා ඔන්න දෙපැත්තකට බෙදලා පෙන්නනවා. අර විවිධ අරමුණු මුල් කරගෙන දැන් යා උපේක්ෂාවක් අත්විඳිනවා. ඒක නානත් උපේක්ෂාවක්. විවිධත්වයේ මුල් කරගත් උපේක්ෂාවක්. අර අපිටම හිත අනිශ්චිත භාවයකට කිසිවක් උපාදාන නොකරන තත්වයකට ගන්න පුළුවන්. අපිටම ඇහෙන් පෙනෙන රූප සම්බන්ධයෙන් සම්මර්ෂණය කර කර ඉන්න අවස්ථාවකදී. එහෙමත් නැත්නම් කනට ඇහෙන සද්දයක් මුල් කරගෙන අපිටම ශූන්‍යතාවයක් ඇති කරගන්න, අනිමිත්ත ස්වභාවයක් දිනු කරගන්න යම්ස කෙනෙක් යෝගාවචරයක උත්සාහන්ත වෙනවා නම් ඔන්න ඒ හරහා හිත උපේක්ෂාවකට නැත්නම් කිසිවක් උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ විවිධ අරමුණු තියෙනවා. ඒ විවිධ අරමුණු විශේෂෙහි අපි නුවණ මෙහෙවනකොට හිත ඒ දේවල් අත්හැරලා දාලා හිත උපේක්ෂාවකට ලක් වෙනවා. ඒත් මෙතන විවිධත්වයක් තියෙනවා. හැබැයි දැන් යෝගාවචරයා මේ தත්වය තවත් නැවත නැවත දිනු කරන්න හොඳට එයාගේ හිත මේ தත්වය හඳුනා ගන්නවා. එයාගේ හිතේ හොඳට ඒක නිකන් රෙජිස්ටර් වෙනවා. හොඳට ඒක පළපදියම් වෙනවා. එයාට ඒක හුරු දෙයක් බවට පත් වෙනවා. ටික ටික ඒක නිකන් gedara බවට පත් වෙනවා. දැන් අර තරම් එතකොට ඒ දේවල් අල්ලගෙන විපස්සනා කර 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 සම්මර්ෂණය කර 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 ඉන්නේ නැතිව දැන් ඍජුව මෙතෙන්ට හිත දාන්න උත්සාහන්ත වෙනවා. දැන් එතකොට හැබැයි සමහර විට ඉක්මනට මේක වැඩි වෙලාවක් පවතින එකක් නැහැ. මොකද ආයෙත් හිත ගිහිල්ලා දෙයක් උපාදාන කරන නිසා. නමුත් යෝගාවචරයාගේ උත්සාහය අතහරින්නේ නැතුව එයා දිගට කරනවා නම් දැන් එයාට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රතිඵලය දීර්ඝව පවත්වන්න. විනාඩි 10ක් විනාඩි 20ක් 30ක් 40ක් 50ක් මේ උපේක්ෂාවේ එයා කාලය ගත කරනවා. දැන් අන්න උපේක්ෂාව තමයි හිතේ පළපදියම් වෙන්නේ, හිතේ බලපවත්වන්නේ. ඒකට ඒ උපේක්ෂාව ඇති කරගන්න අර වගේ මේ මුල් කාලේ කරා වගේ අර දේවල් සම්මර්ෂණය කර 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 ඉන්න අවශ්‍ය නැහැ දැන්. දැන් ඍජුව මෙතෙන්ට හිත දාන්න පුළුවන්. ඒකට අර ආපු පාරවල්ලා තිබිච්ච විවිධත්වයෙන් දැන් මේක නිදහස්. දැන් තියෙනකන් ඒකත්ව වූ උපේක්ෂාව. කොයි කොන වෙලාවක එතෙන්ට තමයි හිත දාන්නේ. සක්මනේදී හිත එතෙන්ට දානවා, පරයන්කේදී හිත එතෙන්ට දානවා. නැත්තම් විශේෂ වැඩක් කරන්න නැතුව පොඩ්ඩක් නිකන් විවේකයෙන් ඉන්නකොටත් හිත එතෙන්ට දානවා. ඔන්න උපේක්ෂා ඒකත්තා ඒකත්ත සිතා. තොර මේ මට්ටමේදී හිත එක්තරා අන්දමකින් සමහර විට මෙතන විපස්සනා සමාධියක් පවා ගොඩනගන්න පුළුවන්. අපි ඉතින් විවිධ නම් දෙනවා ඒක අනිමිත්ත සමාධියක්, අපපනිහිත සමාධියක්, ශුන්‍යත සමාධියක් වශයෙන් මේ බඳු උපේක්ෂාව මුල් කරගත්ත සමාධියක් එතන ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ මේක තව එහාට පෙන්නනවා මේක බොහෝ දුරට අරූප ධ්‍යාන මට්ටම් වලට සමානයි කියලා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන මට්ටම් වලට දැන් මේ தත්ත්වය ටික ටික කිට්ටු කරනවා. සමාන වෙනවා. මොකද ඒවැය තියෙන මේ රූපයක් ඇසුරු නොකරන தත්ත්වයක්. ඒ වගේම හාත්පස පැතිරිච්ච தත්ත්වයක්. එක තැනකට යොමු වෙච්ච தත්ත්වයක්, හිර වෙච්ච தත්ත්වයක්, එක අරමුණකට කොටු වෙච්ච தත්ත්වයක් නෙමෙයි, හාත්පස පැතිරිච්ච தත්ත්වයක්. ඉතින් එතකොට දැන් මේ යෝගාවචරය අන්නේ හාත්පස පැතිරිච්ච හිතක්. හැබැයි කිසිම අරමුණක් මත නොපිහිටි හිතක්. දැන් අන්න යා ටික ටික දියුණු කරනවා. දැන් මේ தත්ත්වය තවදුරටත් බුදුරජාණන් වහන්සේ දියුණු කරන්න කියනවා මෙන්න මේ අතම්මේතාවය මුල් කරගෙන. ඒ කියන්නේ මේ එකක්වත් බවටපත් වෙන්න යන්න එපා. ඒකේ අස්සට රිංග ගන්න යන්න එපා. වෙනත් වචන වලින් කියනවා නම් මේක මුල් කරගෙන කෙනෙක් හදන්න යන්නත් එපා, දෙයක් හදන්න යන්නත් එපා. එතකොට අපිට සිද්ධ වෙනවා බොහොම ස්වාභාවික හිතක් ඇති කරගන්න සිද්ධ වෙනවා. කොයි වෙලාවෙදී හරි හිත නිකම් බල කළා, තල්ලු කළා, මොකක් හරි වෙතට තල්ලු කරනවා නම් අන්න එතන එය බවට හිතපත් වෙනවා. අපි තුමු අපි දැන් සක්මනේ කාලය ගත කරද්දී ආයෙත් අපි ඔන්න රූප ධර්ම වෙතට අපේ හිත තල්ලු කරන්න හදනවා. අර කලින් කරා වගේ, ඉස්සර කරා වගේ ඒ රූප ධර්ම වෙතට අපේ හිත බලෙන් යොමු කළා, ඒවා වෙතට හිත තල්ලු කරනවා නම් ඉතින් එතකොට එය බවට හිතපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න අතම්මේතාවය දැන් පාවිච්චි කරන්න. මොකක්වත් බවට හිතපත් කරන්න එපා. මොකක්වත් ඇසුරට හිත යොමු කරන්න එපා. ඒ වගේමයි අපි කාලය ගත කරද්දී අපිට තේරෙනවා විටින් විට මම කෙනෙක් හදනවා. මමෙක් හදනවා, පුජ්‍යලයක් හදනවා, තැනැත්තෙක් හදනවා. ඒතර මෙන්න මේ කෙනෙක් හදන එක, පුජ්‍යලයක් හදන එක, සත්වයේ ගොඩනගන එක, මමත්වයක් ගොඩනගන එක, මානකාරකමක් ඇති කරගන්න එක. ඉතින් මේ හැම එකම තියෙන එක්තරා අන්දමකින් අපි තුල ක්‍රියාත්මක වෙන ඒ අස්මිමානය කියන මේ මම මූලික කරගත්ත සිතුවිලි සමුදායක්. ඒත් එහෙනම් මෙන්න මේවා ටික ටික තේරුම් ගනිමින් කෙනෙක් නොහදා ඉන්න දැන් ඔන්න යෝගාවචරයේ උත්සාහන්ත වේවි. එතකොට තමයි ඔන්න මෙන්න මේ අතම්මේතාවය කියන එක ටික ටික පණ ගැන්වෙන්නේ. කිසිවක් නොවේ සිටීමක්. කිසිවෙක් නොවේ සිටීමක්. තතහෙනම් කිසිවක් නොවේ, කිසිවෙක් නොවේ ඉන්න මේ අතම්මේතාවය දිනු කරන්න දිනු කරන්න. එහෙමනම් එයාගේ හිතේ තිබිච්ච ඒ ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් ටික ටික ශීන වීගෙන, ක්ෂය වීගෙන, වැය වීගෙන ඒ ආශ්‍රවයක් ආශ්‍රවයන් ක්ෂය වෙන ප්‍රතිපදාවකට යාර නැඹුරු වෙන්න අවස්ථාව සැලසෙනවා. දැන් පින්වත් මේ විදිහට මේ සූත්‍රයේ එක්තරා අන්දමකින් කියනවා නම් ගැඹුරින් බුදුරජාන් වහන්සේ විපස්සනා පිළිවෙත විස්තර කළා. දැන් ඊට පස්සේ තවත් පැත්තකට අපි යොමු කරනවා. ඒ තමයි ඇත්තටම උන්වහන්සේම, උන්වහන්සේ ගැනම එක්තරා අන්දමකින් කරන විග්‍රහයක්. උන්වහන්සේගේ තියෙන අනුත්තර වූ පුරිස ධම්ම සාර්ථී ගුණය ගැන කරන විග්‍රහයක්. දැන් එතෙන්දි සඳහන් කරනවා තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති. යදරියෝ සේවමානෝ සත්තා ගණ මනුසාසිතුම් අරහති ති තිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. දැන් මේ යම්කිසි සතිපට්ඨාන තුනක් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරනවාද, ඒ සුවිශේෂ වූ සතිපට්ඨාන තුන සේවනය කරන ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ අනිත් පිරිසට අනුශාසනා කරන්න සුදුසුයි. අන්න ඒ එබඳු ප්‍රකාශයක් මම කරා. මොකද්ද මම ඒ කරපු ප්‍රකාශය කියලා ඔන්න දැන් ඒ ගැන විස්තර කරලා දෙනවා. ඉතින් එතෙන්දී ඇත්තටම පෙන්වන්නේ මේ අපි දන්න සතර සතිපට්ඨාන ධර්මයන් නෙමෙයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනා කියලා ඒ අපි තේරුම් අරන් තියෙන්නේ අපි දන්න සතිපට්ඨාන හතර ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වශයෙන් උන්වහන්සේ ඇසුරු කරන සතිපට්ඨාන තුනක් ගැන. ඉතින් ඒක ඇත්තටම අනෙකුත් යම්කිසි ගුරුවරයෙකුටත් සෑහෙන වටිනවා. ඉතින් ඒකේ පළවෙනි එක අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරුණ කියලා දෙනවා. කාරණා පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේවා නිවැරදි දේවල්, මේවා වැරදි දේවල්, මෙන්න මේ විදිහට පිළිපදින්න, මෙන්න මේවා අත්හැරලා දාන්න කියලා එක්තරා අන්දමකින් බොහොම අනුකම්පාවෙන් මේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා. නමුත් ඒ ශ්‍රාවකයෝ කියන දේ අහන්නේ නැහැ. මේ කියන දේ භාගතුන් වහන්සේ කියන දේට කන් යොමු කරන්නේ නැහැ. ඒවා අහගෙන ඒවා ක්‍රියාත්මක කරන්න කිසිම උත්සාහයක් නැහැ. ඒගොල්ලෝ වෙන වෙන වැඩ කර කර ඉන්නවා. වෙන වෙන පාරවල් වල යනවා. මේ භාගතුන් වහන්සේගේ ඒ දේශනාවට අවනත වීමක්, කන් යොමු කිරීමක්, ඒවා ක්‍රියාත්මක කිරීමක් කරන්නේ නැහැ. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේට විශේෂයෙන් හිතේ කැමැත්තක් පහළ වෙන්නේ නැහැ. කැමැත්තක් පහළ නොවන බවත් උන්වහන්සේ දන්නවා. ඒ වගේමයි ඒ අවස්ථාවේදී උන්වහන්සේ බොහොම සිහියෙන් සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව කිසිවක් සමග ඇසුරු නොකර වාසය කරනවා. ඒතර එක්තරා අන්දමකින් අර තමන්ගේ ගෝල පිරිස අර විදිහට තමන්ව නොසලකා තමන්ගේ වචනය අභිභවනය කරමින් ඒවත් කනකට ගන්නතුව කටයුතු කරද්දී උන්වහන්සේ තුල බලපවත්වන එක්තරා අන්දමකින් අර මධ්‍යස්ථ ස්වභාවය හිතේ කිසි කනගාටුවක් ඇති කරගන්න නැතුව හිතේ තමන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි වෛරයක්, ද්වේෂයක්, අප්‍රසාදයක් ඇති කරගන්න නැතුව බොහොම මධ්‍යස්ථව ඉන්න ස්වභාවය. ඒකට මේ පළවෙනි සතිපට්ඨානෙන් පෙන්වන්න කරලා තියෙනවා. ඒක දෙවෙනි සතිපට්ඨානයේදී අර විදිහටම බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරද්දී ඇතැම් පිරිසක් කන් යොමු කරනවා, ඇතැම් පිරිසක් කන් යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ යම් ශ්‍රාවක පිරිසක් ඒ වෙතට හොඳට අවධානය දීලා ඒ ගැන අවධානය යොමු කරනවා, ඒක දැනගන්න උත්සාහන්ත වෙනවා, ඒක දැනගන්න තමන් තුළ දියුණු කරන්න ප්‍රතිපදාවක් වඩන්න යම් පිරිසක් උත්සාහන්ත වෙනවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඒක ගණන් ගන්නෑ, කනකට ගන්නෑ, ඒ වෙනුවට වෙන වෙන දේවල් කර කර උන්වහන්සේගේ ප්‍රතිපදාවට පටහැනිව කටයුතු කරනවා, කියලා දෙන දෙයට පටහැනිව කටයුතු කරනවා. ඒතර දැන් දෙගොල්ලක් ඉන්නවා, දෙපිරිසක් ඉන්නවා. යම් පිරිසක් කියන දේ අහලා කටයුතු කරනවා, තවත් ගෝල පිරිසක් කියන දේ අහන්න නැතුව කටයුතු කරනවා. ඉතින් මේ වෙලාවෙදිත් බුදුරජාණන් වහන්සේ කියනවා, ඒ වෙලාවෙදිත් මට විශේෂයෙන් කැමැත්තක් හෝ අකමැත්තක් පහළ වෙන්නේ නැහැ. අත්තමනංච අනත්තමනංච තදුභයං අබිනිවජ්ජෙත්වා සෝ උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. මේ වෙලාවෙදිත් මම හිතේ සතුටක් හෝ අසතුටක් හෝ පහළ කරගන්නේ නැතිව උපේක්ෂාවෙන් සතිමත්ව වාසය කරනවා. ඒතකොට දැන් තවදුරටත් ඒ බුදුරජාන් වහන්සේගේ හිතේ තියෙන අකම්පිත බව ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් උන්වහන්සේ බොහොම මධ්‍යස්ථව වාසය කිරීම මේ ප්‍රකාශයෙන්ුත් පිළිබිඹු වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ අවස්ථාව. ඒ වෙලාවේදී ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔන්න ශ්‍රාවකීන්ට මේ විදිහට බොහොම අනුකම්පාවෙන් හිතයිශීව ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ අය බොහොම හොඳට ඒ වෙතට කන් යොමු කරනවා. ඒ බොහොම කීකරුව ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ දේ ක්‍රියාත්මක කරන්න උත්සාහන්ත වෙනවා. තමන් තුළම ඒවා දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන එක අතකින් බැලුවම ප්‍රශස්ත මට්ටම. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ කියනවා අත්තමනෝචේව හෝති අත්තමනංච පරිසංවේදේති. අන්න බුදුරජාන් වහන්සේ කියනවා තමන් වහන්සේගේ හිතේ දැන් සතුටක් පහළ වෙනවා. සතුටක් පහළ වෙන බවක් තමන් වහන්සේ දන්නවා. දැන් අර උපේක්ෂාව නෙමෙයි දැන් සතුටක් හැබැයි පහළ වෙනවා. ඒ සතුටක් පහළ වෙන බව දැනගන්නවා. අත්තමනෝචේව හෝති අත්තමනංච පරිසංවේදේති. අනාසුතෝච විහෙරති සතෝ සම්පජානෝ. මේ සතුටක් ඇති වුණාට දැන් ඒක ලොකුවට ඇසුරු කරගෙන ඒක මත එල්බ ගන්න යන්නේ නැතුව එය පැත්තකින් තියාගෙන කිසිවක් ඇසුරු නොකර සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරනවා. හැබැයි ඉතින් අර ස්වභාවක් වශයෙන් හේතුඵල ධර්මයක් වශයෙන් අර තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවරදිව කටයුතු කරන එක දකින්දී උන්වහන්සේගේ හිතේ ප්‍රසාදයක් පහළ වෙලා තියෙනවා. මේ ප්‍රසාදය ගැන දැනුවත්ව උන්වහන්සේ වාසය කරනවා. ඒතර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සතිපට්ඨාන තුනක් ඒ යම් ආර්ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සේවනය කරනවද ඒ නිසාම උන්වහන්සේ බොහෝ පිරිසකට අනුශාසනා කරන්න නිසිව වාසය කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් එහෙම නෙමෙයි, සාමාන්‍යයෙන් එයාගේ අපිතුමු ශ්‍රාවකයෝ එයාට අවධානය යොමු නොකරනකොට කියන දේ කරන්න නැති වුනහම කන් කන කණයෙන් කන් යොමු කරන්න නැති වුනහම එයාගේ හිතේ අප්‍රසාදයක් පහළ වෙනවා. එයාට තරවටු කරන්න හිතනවා, ගහන්න බනින්න හිතනවා. නැත්තම් ඒ පිරිස අත්හැරලා දාලා යනවා යන්න. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ බහුල වශයෙන් එතකොට මෙබඳු පිරිස් ඉඳද්දි බොහොම උපේක්ෂාවෙන් වාසය කරපු බව එතකොට මේ දේශනාව අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇතැම් වෙලාවදී භික්ෂූන් වහන්සේලා ඉතින් මේ විදිහට ඇතැම් වෙලාවට බොහොම කීකරුව වාසය කරපු අවස්ථාවනොත් ඇතැම් වෙලාවට අකීකරුව වාසය කරපු අවස්ථාවනොත් එමට ඔය විශේෂයෙන්ම විනය පිටකයේ එහෙම ඇසුරු කරද්දී දකින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරාම රාත්‍රී ආහාර ගන්න එපා, එක වේලක් විතරක් පලඳන්න. මේ විදිහට අර ආහාර සම්බන්ධයෙන් යම් යම් විනය ශික්ෂාපද පදවනකොට පනවනකොට ඉතින් භික්ෂුන් වහන්සේලා විරුද්ධ වෙනවා. එක පාටම මේක පිළිගන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම සියුම්ව හේතු ගන්වලා එයාගේ හිත හදලා මේ විදිහට කටයුතු කළා තියෙනවා. ඇතැම් විට බොහොම අල්පේච්ඡතාවය ගැන දේශනා කරද්දී ඇතැම් විට කෙනෙක් බුදුහාමුදුරු ඉස්සරහම මේ සිවුරත් ගලවලා දාලා අඳනේ පිටින් ඉන්නවා අපිට මෙහෙමද මේ ඉන්න කියන්නේ කියලා. ඒ තරම් අර බොහොම තමන්ගේ තියෙන ඔලොමලකම මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒත් ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම උපේක්ෂාවෙන් අනුකම්පා කරමින් එයාව හදා ගන්න උත්සාහ කරනවා. ඉතින් අන්නේ වගේ මේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් උන්වහන්සේ මේ බුද්ධ ශාසනයක් ඇති කරද්දී සංඝ පිරිස හික්මවද්දී මේ වගේ විවිධ අවස්ථාවන් වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් අර සතිපට්ඨාන තුනක හැසිරීමේ කුසලතාවය උන්වහන්සේ ගාව තිබිච්ච නිසා ඒ කිසිම තැනකදී හිතේ තැවුලක් ඇති කරගන්න නැතිව හිත බොහොම මධ්‍යස්ථව තියාගෙන කාගෙත් ප්‍රසාදය දිනාගෙන කටයුතු කරන්න උන්වහන්සේට අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ දැන් තවත් කොටසකට එනවා. අවසාන කොටසට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සෝ උච්චති යෝගාචරියාණං අනුත්තරෝ පුරිස ධම්මසාරතීති ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තංති. දැන් මේ යෝගාවචරයන් අතරින් නැත්තම් මේ විශේෂයෙන්ම නිවනක් සම්බන්ධයෙන් දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේලා අතරින් අනුත්තර වූ පුරිස ධම්ම සාරතී කියන යම්සි ගුණයක් තියෙනවා. මොකද්ද මෙන්න මේ කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේ මුලින්ම මේ ප්‍රකාශය විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ උපමා කීපයක් දෙනවා. ඒ තමයි යම්කිසි ඇතෙක් ඉන්නවා, මේ ඇතාව කවුරු හරි ඇත් ගොව්වෙක් නැත්නම් ඇත්තු දමණය කරන ඇතුන්ව පුහුණු කරන යම්සි තැනැත්තෙක් හොඳට හික්මවනවා, කීකරු කරනවා. ඊට පස්සේ ඒ ඇතාව ඉතින් ඕන දිශාවකට යොමු කරන්න පුළුවන්. ඕනනම් ඉතින් නැගෙනහිර දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් බටහිර දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් උතුරු දිශාවට අරන් යන්න පුළුවන්, ඕනනම් දකුණු දිශාවට අරන් යන්න පුළුවන්. ඒ ඕනම දිශාවකට මේ විදිහට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට තව සමහර ලාවට මේ කැලෑවේ ඉඳලා අරගෙන එන කුළු මීමෝ ඉන්නවා. ඉතින් ඒවුන්ව දමනය කරනවා. ඉතින් එතකොටත් දමනය කරාට පස්සේ කීකරු කරාට පස්සේ මේ විදිහට ඕනම තැනකට එයාව අරගෙන යන්න පුළුවන්. එමත් නැත්තම් කැලෑවෙන් අල්ලගෙන එන අශ්වයෝ ඉන්නවා. ඒතර මේ අශ්වයන්ව දමනය කරන ඒ තැනැත්තා ඒ අශ්වයන්ව හොඳට කීකරු කරාට පස්සේ දමනය කරාට පස්සේ ඉතින් ඒ අශ්වයන්වත් Tamanට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අශ්වයාගේ පිටේ නැගලා ඉතින් යුද්ධයකට උනත් යන්න පුළුවන්. ඈතකට උනත් යන්න පුළුවන්. උතුරු දිශාවට, දකුණු දිශාවට, බටහිර දිශාවට, නැගෙනහිර දිශාවට ඉතින් මේ අශ්වයව මෙහෙවන්න පුළුවන්. ඉතින් ඒ කතකට මේ උපමා වලින් අර කීකරු කරගත්ත ස්වභාවය මේ මුලින් තිබුණු අකීකරු තත්ත්වයක්, බොහොම ග්‍රාම්‍ය මට්ටමක් වල්වැදිච්ච තත්ත්වයක්. හැබැයි ඒ අයව මේ කීකරු කළා, දමනය කළා, ඊට පස්සේ තමන්ට උමනා දේ කරගැනීමේ තත්ත්වය පෙන්නුම් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, දැන් බුදුරජාණන් වහන්සේ විසින් යම්සි කෙනෙක්ව දමනය කළා නම් අන්න එයාට අට දිශාවකට ගමන් කරන්න පුළුවන්. අට දිශාවකට යොමු කිරීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් එයාගේ කලින් තිබුණ වල්වැදිච්ච හිත, විසිරිච්ච හිත, වික්ෂිප්ත වෙච්ච, ව්‍යාකූල වෙච්ච, කිසිම සමාධිමත් බවක් නොතිබිච්ච අඥාන හිත දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය කළා. ඒක ටික ටික හික්මවලා ඒ උමනා කරන කුසලතාවයන් දියුණු කළා, ගුණධර්ම දියුණු කළා හදාගත්තට පස්සේ මෙන්න මේ අට ආකාර පැත්තකට යොමු කරන්න පුළුවන්, ධාවනය කරන්න පුළුවන්, දුවවන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒතර මෙන්න මේ අට ආකාරය එක්තරා අන්දමකින් සමත විපස්සනා දෙකම මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. පළවෙනි ආකාරය පෙන්වනවා රූපී රූපානි පස්සති අයම් පඨමා දිසා. රූපීව රූපයන් දක්න ස්වභාවයක්. ඉතින් ඇත්තටම මෙතන මේ දේශනාව වෙන්නේ සමත භාවනාවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම කසින භාවනාව මුල් කරගත්ත ප්‍රකාශයක් මෙතන ඉන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් කසිනයක් අපිටම ඇතුළත යම්කිසි වර්ණයක් මුල් කරගන්නවා කයේම කොටසක් ප්‍රයෝගික කරගෙන. ඒ කියන්නේ හිතන්න අපි ඇඟේ තියෙන නැත්නම් ඔළුවේ තියෙන කෙස් ගැන අවධානයෙන් ඉන්නවා. නැවත නැවත එතෙන්ට අවධානය යොමු කරනවා. නැවත නැවත කෙස් වලට අවධානය යොමු කරන්න ඒ කෙස් වලින් අපිට පුළුවන් එක්තරා අන්දමකින් ඔය කළු වර්ණය වෙනුවට නිල් වර්ණය උකහා ගන්න. අපේ හිත නිකන් එතෙන්ට තත්ත්වගත කරන්න පුළුවන්. ආ මේ තියෙන නිල් පාට. මේ තියෙන නිල් පාට කියලා අර ඒ කෙස් වල තියෙන නිල් පැහැය උකහා ගන්න පුළුවන්. ඒ තුලින් නිල වර්ණය නැත්නම් නිල කසිනේ හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මේ කයේ තියෙන ඇටකටු වලට විශේෂයෙන්ම හිස් කබලට අවධානය යොමු කරා නම් එතන තියෙන සුදු පාට වර්ණය උකහා ගන්න පුළුවන්. ඒ තුලින් ඔන්න ඕදාත කසිනයක් සුදු පැහැති කසිනයක් හිතට නංව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තියෙන රුධිරය හොඳට නැවත නැවත අරමුණු කරා නම් ඒ රුධිරයේ තියෙන රක්ත වර්ණය රතු පාට නැවත නැවත හිතට කාවද්දලා අර මේ ඒ රතු පාට කසිනයක් ලෝහිත කසිනයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අනුව මේ කය තුලින්මයි මේ රූප මතු කරගන්නේ. කය තුලින්මයි මේ වර්ණය මතු කරගන්නේ. එහෙමත් නැත්නම් මේ කයේ තියෙන තද ගතිය ඒ පඨවි ලක්ෂණය හොඳට හිතට කාවද්දලා පඨවි කසිනයක් හිතෙන් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කයේ තියෙන ඇතම් ද්‍රව ස්වභාවයන් ගලා යන ස්වභාවය ආපෝ ස්වභාවය හොඳට මුල් කරගෙන උකහාගෙන ඒ තුලින් ආපෝ කසිනේ හදා ගන්න පුළුවන්. එතකොට මේ අනුව අපිට තේරෙනවා මේ කය මූලික කරගෙනම කය උපයෝගී කරගෙනම මේ කසින හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි රූපී රූපානි පස්සති කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කයේම පහළ වෙන රූප කය තුලින් උකහාගෙන ඊට පස්සේ ඒකට හොඳට නැවත නැවත හිත යොමු කරමින් එක්තරා අන්දමකින් කසින භාවනාවක් කරන්න යෝගාචරයට අවස්ථාව තියෙනවා. ඒක පළවෙනි අවස්ථාව වශයෙන් මේ හිත යොමු කරන්න පුළුවන්, හිත යොදන්න පුළුවන්, හිතේ සමාධියක් දිනු කරන්න පුළුවන් එක්තරා ක්‍රමයක් වශයෙන් මෙතන දේශනා කරනවා. දෙවෙනි එක වශයෙන් අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති කියලා මේ ඇතුළත එහෙම කසිනයක් වහා ගැනීමක්, වර්ණයක් තේරුම් ගැනීමක් එහෙම දෙයක් කරන්න. හැබැයි එළියෙන් ගන්න. එළියේ තියෙන රූපයක් මුල් කරගන්නවා. දැන් ඒකට උදාහරණයක් වශයෙන් අපි තුමු එළියේ වර්ණයක් තියෙනවා. අපි තුමු මලක් දකිනවා. ඒක රතු පාටයි. ඒ මල දිහා නැවත නැවත අවධානය යොමු කර කර දැන් මේ ඒකේ තියෙන සම්මුතියේ මලක් කියන එක නෙමෙයි දැන් බලන්නේ. මේ මලේ තියෙන රතු පාට වර්ණය. ඒතර වර්ණය තමයි ඉස්සරහට ගන්න. එහෙම නැත්නම් අපි තුමු එළියේ දකිනවා යම්කිසි දර්ශනයක්. අපි තුමු ගිනි කොටක් දකිනවා. ඒ ගිනි කොටේ තියෙන ඒ ගින්න ප්‍රයෝගී කරගෙන ඒ ලක්ෂණය මුල් කරගෙන අන්න තේජෝ කසිනයක් එතනින් උකහා ගන්න පුළුවන්. නැත්නම් එළියේ තියෙන ආලෝකය මුල් කරගෙන ආලෝක කසිනයක් එතනින් හදා ගන්න පුළුවන්. ඒතොර මෙන්න මේ කසින භාවනාවල තියෙන මෙන්න මේ හැකියාව තමයි දෙවෙනි එකෙත් පෙන්වන්නේ. ඒතොර ඇතුළත දෙයක් දැන් යා ප්‍රයෝගී කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. බාහිරින් ගන්නවා යම්සි අරමුණක්. ඒ අරමුණෙන් උකහා ගන්නවා එක්කෝ වර්ණයක් එක්කෝ එහෙම නැත්නම් ඒ ධාතු ලක්ෂණයක් නැත්නම් ඒ කසින 10ේ යම්කිසි සසිනයක් ඒ බාහිරින් ප්‍රයෝගී කරගන්නවා. බාහිරින් හදා ගන්න. එතකොට අන්න කසින භාවනාව පඩන්න පුළුවන්. ඒතර මේ තාම මේ සමත භාවනාව උගන්නන්න. ඊට පස්සේ තුන්වෙනි එක වශයෙන් පෙන්වන සුභන්තේව අදිමුත්තෝ හෝති අයන් තතියා දිසා. එයාට ඕනනම් මේ සතර බ්‍රහ්ම විහරණ මේ භාවනාවක් පඩන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බඹ විහරණ භාවනාවක් වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවක් දිනු කරන්න පුළුවන්. ඊළඟට කරුණා භාවනාවක් දිනු කරන්න පුළුවන්, මුදිතා භාවනාවක් දිනු කරන්න පුළුවන්, උපේක්ෂා භාවනාවක් දිනු කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඔක්කොම තාමත් අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම සමත කර්මස්ථාන. ඊට පස්සේ සබ්බසෝ රූප සංඥානං සමතික්කම, පටික සංඥානං අත්ංගම, නානත් සංඥානං අමනසිකාරා. අනන්තෝ ආකාශෝති, ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරති. අයං චතුත්ති දිසා. නම් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව යොමු වෙනවා අරූප ධානවලට. අරූප ධානවලදී මුලින්ම එතකොට හම් වෙන්නේ ආකාස අනංචායතන. එතකොට මේ සාමාන්‍ය රූප ස්වභාවයන් ඔක්කොම අත්හැරලා දාලා හිතේ තියෙන කැටීම් ලක්ෂණය අත්හැරලා දාලා හිත හාත්පස පතුරවමින් මේ අහස අනන්තයි කියන එක හිතර නැවත නැවත කාවද්දලා අරූප ධානයක් කෙනෙකුට වැඩිීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ පැත්ත තවත් දිශාවක් වශයෙන් දේශනා කරනවා. ඊළඟට ඒකත් අතහැරලා දාලා මේ ආකාසානංචායතන මේ සංඥාවත් අතහැරලා දාලා කෙනෙකුට ඕනනම් පුළුවන් විඥානංචායතනේ මුල් කරගත්ත මේ විඥාණය අනන්තයි දැනගන්නා ස්වභාවය හාත්පස පැතිරලා තියෙන්නේ. මේ හාත්පස පැතිරිච්ච අහස දැනගත්තේ හාත්පස පැතිරිච්ච විඥාණය. එහෙනම් එන්නේ විඥාණයත් අනන්තයි කියලා අර අහස අතහැරලා විඥාණය පැත්තට අවධානය යොමු කළා. විඤ්ඤාණංචායතනෙ කියන අරූප ධානයක් උපදවාගෙන වාසය කරන්න පුළුවන්. ඔන්න යන්න පුළුවන් තවත් පැත්තක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ ඒකත් අතහැරලා දාලා කිසිවක් නැහැ කියලා. අර අහසත් අතහැරලා විඤ්ඤාණයත් අතහැරලා කටයුතු කරලා පස්සේ මොකක්වත් එතන නැහැ. ඒත් මොකක්වත් එතන නැහැ කියන සංඥාව හිතට කාවද්දලා ආකින්චඤ්ඤායතනෙ කියන ඒ අරූප ධානයටත් කෙනෙකුට ඕනනම් සමවදින්න පුළුවන් වාසය කරන්න පුළුවන්. ඒක හත්වන දිශාව වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ අටවෙන දිශාව වශයෙන් මේ හත් හයවෙන දිශාව වශයෙන් පෙන්වනවා. ඊළඟට හත්වන දිශාව වශයෙන් සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. එතකොට මේ ආකින්චඤ්ඤායතනත් අතහැරලා දාලා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති සමාධියක් අරූප ධානයක් දිනු කරමින් මේ අටවෙනි අරූප ධාන මට්ටමට කෙනෙකුට ඕනනම්පත් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම මේකේ අටවෙනි එකේදී තමයි විපස්සනාව ගැන කියවෙන්නේ සම්පසෝ නේව සංඥායතනං අබ සමතික්කම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති අයං අට්ඨමි දිසා. ඉතින් එතකොට මේක තමයි අපිට එහෙනම් මෙතින්ද ගන්න වෙන්නේ මේ විපස්සනාව මුල් කරගත්ත ගමනකින් යම්ස යෝගාචරයේ පැමිණෙන තත්වයක් වශයෙන් එයා එතකොට දියුණු කරපු සමතේකුත් තියෙනවා දියුණු කරගත්ත විපස්සනාවකුත් තියෙනවා. ඒ දෙකම ප්‍රයෝගී කරගෙන මෙන්න මේ සඤ්ඤා වේදිත නිරෝධය කියන ස්වභාවයක් එළඹ වාසය කරන්න පුළුවන් කියලා ඔන්න අවසන් අටම අටවන දිශාවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුලින් දමණය වෙච්ච කෙනෙක් උන්වහන්සේගේ දහමට අනුව හික්මිච්ච කෙනෙක් කැමතිනම් මෙන්න මේ අට දිශාවකින් එකකට හෝ කීපයකට හෝ එළඹ වාසය කරන්න පුළුවන්. මේ එක එක දිශාවකට යන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් කියන එක දේශනා කරනවා. මෙන්න මේ නිසා ඒ තථාගතයන් වහන්සේ අනුත්තර වූ පුරුෂයන් දමණය කරන කෙනෙක් වශයෙන් දේශනා කරනවා. ඒ කියන්නේ අර කලින් කිව්ව අශ්වයන් දමණය කිරීම, ගොනුන් දමණය කිරීම, අලියතුන් දමණය කිරීම වගේ නෙමෙයි මෙතන මේ පුරුෂයන් දමණය කිරීමක්. මිනිස්සෙන් දමණය කිරීමක්. ඒ අයගේ තීච නොහික්මුණු ගති අතහැර දැමීමක්. ඒව අතහැරලා දාලා හික්මීමක් ඇති කිරීමක්. ඊට පස්සේ ඒ අය තුළම කුසලතාවයක් දිනු කිරීමක්. ඒ අයට මෙන්න මේ අට ආකාරකින් කැමති දිශාවකට යන්න හෝ කැමති දිශා කීපයකට උනත් යන්න පුළුවන් කමක් ඒ අය තුළම දිනු කිරීමක්. ඒත් මෙන්න මේ කොටස මේ සූත්‍රයේ අවසානයේට එනවා. ඒතර මේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන මෙන්න මේ පුරුෂ ධම්ම සාරතී ගුණය තවත් පැත්තකින් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට සලායතන විභංග සූත්‍රය මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ පැති කීපයකින් විස්තර කරනවා. විශේෂයෙන්ම කලින් මතක් කරපු අර ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ඇතුළත ආයතන හයක් තේරුම් ගැනීම, ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි බාහිර ආයතන හයක් තේරුම් ගැනීම, ච විඥානකායා වේදිතබ්බා විඥානයන් හයක් තේරුම් ගැනීම, ච පස්සකායා වේදිතබ්බා ස්පර්ශයන් හයක් තේරුම් ගැනීම, අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා අර සැප දුක් උපේක්ෂා කියන නැත්නම් සොම්නස දොම්නස උපේක්ෂා කියන ඒ විවිධ වේදනා ස්වභාවයන් භුක්ති විඳින්මින් ඒවා වෙතට හිත නැවත නැවත යොමු කිරීම තුළින් නැවත නැවත හිත හැසිරෙන හැටි තේරුම් ගැනීම. ඒතර මේ ඔක්කොම ඇත්තටම මේ අපිට තුළ යම් පමණක සුතමේ ඥානයක් ඇති කළ දෙනවා. මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක වෙන්නේ, මෙන්න මේ විදිහටයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ, මේ විදිහටයි මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කියලා යම්කිසි සුතමේ ඥානයක් ඇති කරගන්න අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ තමයි අට්ඨාරස මනෝපවිචාරාවෙන් තබ්බා කියලා අර ලෞකික ගෘහාශ්‍රිත ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් අතර තියෙන වෙනස්කම්. ඒවැදී භුක්ති විඳින්න ලැබෙන සැප දුක් උපේක්ෂාවන් අපිට කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි අර ඊටාම වටිනා න්‍යායක් අපිට ඉදිරිපත් කරන්නේ తත්‍ර ඉදං නිසයි ඉදං පජහත. මේ උපයෝගී කරගෙන මේ අතහරින්න. එතකොට මේ ලෞකික ජීවිතයක ගෘහාශ්‍රිත ජීවිතයක කෙනෙක් හත් දකින ඒ සොම්නස දොම්නස උපේක්ෂාව අත්හැලා දාන්න කියනවා. ඒ විපස්සනා මූලික කරගත්ත ආධ්‍යාත්මික ජීවිතයක් මුල් කරගත්ත සොම්නස දොම්නස උපේක්ෂාව මුල් කරගෙන. ඉතින් ඒකෙත් ටිකක් ගැඹුරට අපි එක්කගෙන යනවා. ඒ උපේක්ෂාවේ විශේෂයෙන්ම මේ උපේක්ෂාව අවසානයේ අපිට හම්බ වෙන මේ උපේක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද කියලා සෑහෙන ගැඹුරකින් කියලා දෙනවා. එතකොට මේ උපේක්ෂාව මුලින් එන්නේ විවිධත්වයක් මුල් කරගෙන, විවිධ අරමුණු මුල් කරගෙන. පස්සේ ඒ පැමිණෙන උපේක්ෂාව නැත්තම් එළඹුණු උපේක්ෂාව හොඳට ඒකත්වයක් දක්වා වර්ධනය කරන්න, නිකන් ඒක රස වෙන්න පටන් ඒක රසන තත්වයකට පත් කරගන්න. ඒවැය තිබිච්ච අර විවිධාංගීකරණය අයින් කරගන්න, හිත නිකන් බොහොම සරල ඇල්ලතුර වගේ තත්ත්වයට පත් කරගන්න. ආයි කිසිම මේක විවිධත්වයක් පෙන්නුම් කරන්නේ නැති තත්ත්වයට පත් කරගන්න. අන්න ඒකත්තා ඒකත්ව සිතා උපේක්ෂාවේ අන්න ඒකත්ව ස්වභාවය. ඒක උපයෝගී කරගෙන අර කෙනෙක් පුජ්‍යලයක මමෙක් හදන්න නොදී, හැදෙන්න නොදී, ඒ වගේමයි හිත කිසිවකට හේතු කරන්නේ නැතුව, රූපයකට හේතු කරන්නේ නැතුව, සද්දයකට හේතු කරන්නේ නැතුව, රසයකට හේතු කරන්නේ නැතුව, ගඳ සුවඳකට හේතු කරන්නේ නැතුව, ස්පර්ශයකට හේතු කරන්නේ නැතුව, අරමුණකට හේතු කරන්නේ නැතුව හිත අතම්මේතාවයක පවත්තන්න, අනිශ්චිත ස්වභාවයක පවත්තන්න කියලා එක්තරාන්දක පුදුමාකාර හරිම සූක්ෂම ප්‍රතිපදාවක් එතන කියලා දෙනවා. ඊට පස්සේ තමයි මේ මෙබන්දු දහමක් දේශනා කරපු මේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ගුණයක් නැවත මතු කරලා දෙන්නේ. මෙබන්දු දෙයක් කියලා දීලා තියෙනවා. මේ වගේ ගැඹීර ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ දේවල් කියලා දෙද්දි අනිත් පිරිස මේක ඇහුවේ නැහැ කියලා උන්වහන්සේගේ හිතේ අමනාපයක් නැහැ. ඇතැම් පිරිසක් අහනවා, ඇතැම් පිරිසක් අහන්නේ නැහැ කියලා එතෙන්දිත් හිතේ කිසි අමනාපයක් නැහැ. උන්වහන්සේ බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව මධ්‍යස්තව වාසය කරනවා. ඒ කියලා දුන්නාම සියලු දෙනාම අහනවා, සියලු දෙනාම බොහොම උනන්දුවෙන් ක්‍රියාත්මක වෙනවා, ප්‍රතිපදාව පුරනවා. අන්න එතකොට හිතේ සතුටක් තියෙනවා. හැබැයි බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව මේ නොකිරිටියව වාසය කරනවා. ඉතින් එතකොට අර උන්වහන්සේගේ හිතේ තියෙන අකම්පිත බව ඊළඟට දේශනා කරනවා. ඉතින් මේ විදිහට අර හික්මිච්ච කෙනෙක් යන්න පුළුවන්, යොමු වෙන්න පුළුවන් දිසා අටක් තමයි ඊට පස්සේ දේශනා වෙන්නේ. සමතේ පැත්තෙන් දිසා හතකුත්, විපස්සනා මුල් කරගත්ත තවත් දිසාවකුත් එතන පෙන්වුම් කරලා දෙනවා. ඉතින් මේ විදිහට මේ සලායතන විභංග සූත්‍රය නිම වෙනවා. ඉතින් අපිත් උත්සාහවන්ත වෙමු මේ සලායතන සූත්‍රයේ දේශනා කරපු ඒ ගැඹුරු කරුණු, සිද්ධාන්තමය කරුණු ප්‍රායෝගිකව අපි තුල දියුණු කරගෙන අපිටත් මේ සූත්‍රයේ ඒ ඉගැන්වීම් පාදක කරගෙන අපේ හිතෙත් ගුණ දියුණුවක් ඇති කරගෙන, අපේ භාවනාවත් තවතව නිවැරදි කරගෙන, අපි තුලත් මේ හැකියාවන් කුසලතාවයන් දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙමු. මේ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවන සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සලායතන විභංග සූත්‍ර දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.